Honorable Buddhika Patirana, please continue.
Suti Niyojya Karaka Sabha Sabhapatitumani Visheshayenma Buddha Shasana Agamika Ha Sanskrutika Katayutu Amatyanshe Buddha Shasana Saha Sanskrutika Sheshaya Pilibandavat E Wagema Jatika Urumayan Prasangika Kala Ha Gramiya Kala Shilpa Pravardhana Katayutu Pilibanda Rajya Amatyanshe Eki Sheshayanta Adala Karana Pilibandavat Mavita Wingvela Tiyana Kalin Adahas Kipayak Ekathu Karanna Mang Visheshayenma Meka Avasthawak Karaganna Garu Niyojya Karaka Sabha Sabhapatitumani Visheshayenma Api Buddha Shasana Amatyanshe Yatate Merate Samastayak Vidiyata Ape Pradeshawala Tibena Viharasthana Sangvardhane Kirima Ape Viharasthana Wala Dushkarata Handuna Ganimin Eki Viharasthana Sandaha Sahayoge Shaktiya Bhautika Yatitala Pahasukam Laba Demin Sangvardhane Kirima Atyavashyama Karanayak Kiyeneka Nidahasen Passe Bohu Aandu Piligatta Nidahasa Labala Palaweni Dashakaya Tula Vera Viharasthana Wagema Pasal Pratisanskaranayatat Nava Vera Viharasthana Wagema Nava Pasal Gonnagannatat Game Prabhuwaru Mul Tanagatta Pasu Kalinawa Prabhuwarunge Moolikathwaya Raje Moolikathwayak Dakwa Pola Pennat Prabhuwarun Vida Danapatiyan Parityagashilin Ekatiyutta Tamat Tamange Anullanganiya Yutukamak Vidiyata Salakala Buddha Shasane Chirasthitiya Wenuwen Ekatiyutu Siddha Karana Aakarya Api Dannawa Ewageema Rajya Medhiyathwima Bauddha Katiyutu Sambandhayen Pamanak Nemei Visheshayenma Me Avasthaya Sihipat Karanna Ona Lanka Itihase Mulwarata Buddha Shasana Amatyanshaya Athikale Ranasingha Premadasa Mettuma Ewageema Hindu Katiyutu Pilibanda Amatyanshaya Saha Departamentuwa Ewageema Islam Katiyutu Pilibanda Amatyanshaya Saha Departamentuwa Christian Katiyutu Pilibanda Amatyanshaya Saha Departamentuwa Me Yatate Vivida Sangvardhana Kriyadamayan Siddha Wenawa Einut Visheshayen Api Aandukrama Vyavasthawenma Sandahan Vela Tiyana Paridi Buddhadhama Rakaganima Buddhadhama Poshanaya Kirima Ewageema Buddhadhama Pravardhanaya Kirima Buddhadhame Chirasthitiya Sandaha Rajya Dayakathwaya Tahawuru Vela Tiyana Avasthawaka Visheshayen Matra Dishikaya Gattat Matra Dishikayet Boho Viharasta Dharma Shalavate Avasa Gete Samahara Velawata Swamin Wahanselata Visheshayen Corona Wakawaduwet Avashya Siupase Pawa Sapaya Ganime Dayaka Dayikawantat E Corona Vyasane Balapapu Tattwayata E Tiyeddi Dayaka Dayikawange Sahayoge Labiddi Dushkarata Tibba Me Dushkarata Meetat Wadiya Danawa Mulasanaduwata Mantrithumani Obathumat Me Mulasana Inna Welawae Ma Visheshayen Sandahan Karanna Ona Uthuru Naginera Viharasthana Vishala Pramanayak Tiyena Mama Me Mohothe Me Sabhave Nohitiyat Me Avasthawaye Sihipat Karanna Ona Uthuru Palate Aandukarawarayawa Washayen Katayutu Karapu Acharya Suren Raghavan Mettu Etuma Uthuru Palate Aandukarawaraya Widiyata Katayutu Karaddi Mama Karmanta Ewageema Welanda Vruttiya Puhunu Rajya Amathiwaraya Washayen Katayutu Karana Kale Apita Puluwan Una Uthuru Palate Wauniyawa Distrikke Wauniyawa Nagare Pawathannata Uthuru Palate Viharasthana Wala Bauddha Janathawa Satuwa Thibena Prashna Pilibanda Maha Sangha Samuluwak Dawasak Pura Wauniyawa Bodhidakshinarama Viharasthane Pawathuna ඒකට ආචාර්ය සුරෙන් රාඝවන් මැතිතුමා අද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එදා ආණ්ඩුකාරවරයා විදියට ඒ කටයුත්තට පූර්ණ දායකත්වයේ ලබා දුන්නා. මම දැකපු දෙයක් තමයි උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් බොහෝ විහාරස්ථානවල සිව්පසය සපයා ගැනීම පවා ස්වාමින් වහන්සේලාට බරපතල ගැටලුවක්. අපේ ත්‍රිවිධ හමුදාවේ ආදරණීය නිලධාරීන් සහ සෙසු නිලයන් දක්වන දායකත්වය, ඒ වගේම දායක දායිකාවන් සමහර වෙලාවට දක්වන දායකත්වය, මොකද මම පෞද්ගලිකවම ගිහිල්ලා තියෙන නිසා, නාගදීප රජමහා විහාරය ගත්තත් නාගදීපේ පිහිටලා තියෙන අපි දකුණු පළාතට සම්බන්ධ සංඝ පරම්පරාවකින් පැවතෙන ස්වාමින් වහන්සේ නමක් නායකත්වය දරන්නේ. ඒ වගේම යාපනේ නගරේ තියෙන නාග විහාරය ගත්තා. ඒත් දකුණු පළාත සංඝ පරම්පරාවකින් පැවතෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අද නාග විහාරයේ යාපනේ නගරේ දහම් පාසල නැහැ. සමහර අයගේ බලපෑම නිසා යාපනේ නගරේ දමිළ බෞද්ධ දරුවෝ වෙනුවෙන් පවත්වාගෙන ගියපු දහම් පාසල නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උතුරේ දමිළ බෞද්ධ ජනතාව, මම දන්නවා උතුරේ සැලකිය යුතු දමිළ බෞද්ධ පිරිසක් ඉන්නවා. ඒ බෞද්ධ ජනතාවට තමුන්ගේ බෞද්ධ ඇවතුම් පැවතුම් ඉදිරියට ප්‍රවර්ධනය කරගන්නට අවශ්‍ය වැඩි සහයෝගයක් සහ අවධානයක් යොමු කිරීම අවශ්‍යයි. ඒ වගේම මන්නාරම පියර්ගම ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ මම ගියා. ත්‍රිකුණාමලයේ අරිසිමලයේ විහාරස්ථානයට මම ගියා. මන්නාරම මාන්තොට රජමහා විහාරස්ථානයට මම ගියා. මාන්කුලම් ශ්‍රී සුගත විහාරයට මම ගියා. මාන්කුලම් පන්සලේ නායක හඳුරු මට කිව්වා, උන්වහන්සේගේ ගම්පලාත වෙච්ච මතුගමින් බස් එකක හාල් ටික එළවලු ටික ලැබුණේ නැත්තම් ත්‍රිමිත හමුදාව නොහිටින්න අවශ්‍ය දානමාන ආදිය සපය ගැනීම ගැටලුවක් කියලා. ඒ වගේම නැගිනර පළාතේ ශ්‍රී කුණාමල දිස්ත්‍රික්කේ මම කලිනුත් සඳහන් කරපු විදියට අරිසිමලේ විහාරස්ථානයේ නායක හම්බුව බොහෝ බාධක මැද්දේ ඒ කටයුතු කරගෙන යන්නේ විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සහයෝගය. මේ සභාවෙත් සභාවෙන් එළියෙත් ඇතම් දෙනෙක් මඩ කලපුව මංගලාරාම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ අම්පිටිය සුමන රතන ස්වාමින් වහන්සේ පිළිබඳව විවිධ අවස්ථාවල් සඳහන් කළා තියෙනවා. ස්වාමින් වහන්සේ පාවිච්චි කරන වචන පිළිබඳව, උන්වහන්සේගේ වාග් විලාසය පිළිබඳව සමහරු උපහාස අපහාස කරනවා. හැබැයි අපේ හාමුදුරුවෝ එහෙම කතා කරන්න හේතු වෙච්ච ඵලය පිළිබඳ කතා කරන නිසා හේතුවට විසඳුම් හොයන්න ගොඩක් අය කටයුතු කරන්නේ නැහැ. අද චෙන්කලඩි රජමහා විහාරස්ථානයේ පන්කුඩා වේලි ඒ විහාරස්ථානයේ වීවපුරලා තියෙනවා. ඒ නිසා ඒ විහාරස්ථානයේ ආගමික කටයුතු සහ සංහිඳියාවට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමගේ යුතුයකමක් දකුණු කොනේ දකුණු කෙළවරේ මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් බෞද්ධ විහාරස්ථාන පිළිබඳව, ඒ විහාරස්ථානවල අඩුපාඩු පිළිබඳව, ඒ විහාරස්ථානවලට අවශ්‍ය සිව්පසය සපයා ගැනීමේදී ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබා දෙන දායකත්වයට අමතරව අනිකුත් සහයෝගයන් ලබා දීම පිළිබඳව අපේ අවධානය යොමු කිරීම ඒක අත්‍යවශ්‍යයි. මොකද මන්නාරම් දිස්ත්‍රික්කේ විහාරස්ථාන 6යි තියෙන විහාරස්ථාන 6ටම මම ගොඩ වෙච්ච කෙනෙක්. වවුනියාවේ මම කලින් කියපු විදිහට බෝධි දක්ෂිණාරාමයේ. ඒ වගේම කිලිනොච්චියටම තියෙන කිලිනොච්චි දිස්ත්‍රික්කයටම තියෙන එකම එක පන්සලයි ඔබතුමා දන්නවා, කිලිනොච්චි නගරේ තියෙන විහාරස්ථානය. ඒතර යාපනයේ දිස්ත්‍රික්කයේ සමහර විහාරස්ථාන තවමත් ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නේ නැහැ. කදුරුකොඩ රජමහා විහාරය හොඳම උදාහරණය. පුරාවිද්‍යා වශයෙන් ඉතා වටිනා ස්ථානයක්. මහරහතුන් වහන්සේලා එකවර 69ක් යම්කිසි විසාහාරයක් ශරීරගත වීමෙන් පිරිනිවන් පෑවය කියලා සඳහන් වෙනවා. ඒ වගේම තාමත් ඒ ස්වාමින් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු ස්ථාන 60 ගණනින් යම් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා යාපනයේ දිස්ත්‍රික්කයේ කදුරුකොඩ රජමහා විහාරය. ඒ විදිහට ගත්තම මේ විහාරස්ථානවලට සිව්පසය සපයා ගැනීම වගේම මේ විහාරස්ථානවල අඩුපාඩු මම ගියාපුවාම මන්නාරම් දිස්ත්‍රික්කේ තලේ මන්නාරමේ පියර් එක නැත්තම් ජටිය ආසන්නේ තියෙන පියර් ගම රජමහා විහාරයට මම දැක්කා. හාමුදුරුවම තමයි බදාම ටික අනාගෙන, හාමුදුරුවම තමයි ඒ බදාම ටික චෛත්‍ය මුදුනට ගෙනහිල්ලා චෛත්‍ය පිළිසකර කිරීම කරන්නේ. හාමුදුරුවම තාක්ෂණයෙන් හදාගෙන තියෙනවා මේ බදාම ටික උඩට ගෙනියන ක්‍රමවේදය. පියරගම පන්සලේ ගියොත් කෙනෙකුට දකින්න පුළුවන්. ඒ වගේම මාන්තොට රජ මහ විහාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ ගාවට ගිහිල්ලා ඈතින්නම් බලපුවාම බෝධින් වහන්සේ දිහා සතපෙන බුදු පිළිමයක ස්වරූපයෙන් තමයි බෝධින් වහන්සේ බෝගහේ කොළ ටික සහ බෝධින් වහන්සේගේ පීඨීම සතපෙන බුදු පිළිමයක් හා සමානව දකින්න පුළුවන්. ඒ නිසා මම මේ උතුරු සහ නැගෙනහිර පළාතේ විහාරස්ථාන පිළිමනව කතා කරන්නේ මගේ ඇස් දෙකෙන් දැකලා. මම ගිහිල්ලා දකුණේ මන්ත්‍රීවරයෙක් විදිහට මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මම උතුරේ විහාරස්ථානවල මේ ගැටලු සියසින් දැකලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි වරට බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මේ 20-21 අවුරුද්දේ ඉඳලා දහම් පාසල් විෂය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු වෙනවා. මේකේ සාධනීය වගේම නිෂේධනාත්මක ගුණාංගක් තියෙනවා. ඒකේ සාධනීය ගුණාංගයක් තමයි අපි දන්න දෙයක්. මම ලංකාවේ දහම් පාසල් ශිෂ්‍ය වැඩ කරපු කෙනෙක්. අවුරුදු 17 දී මාතර මහමන්තින්ද පිරිවෙන විද්‍යාලයේ බැදිගම ශ්‍රී රතනපාල දහම් පාසලේ මම ප්‍රධානාචාර්යවරය බවට පත් වෙනකොට මම තමයි ලංකාවේ ලාබාලරම ගිහි දහම් පාසල් ප්‍රධානාචාර්යවරය. ඒ නිසා මම දන්නවා ලංකාවේ දහම් පාසල් වල ඉගෙනීම් ක්‍රියාවලියේදී තියෙන ගැටලු. අද දහම් පාසලේ ළමා සාරිය ඇඳගෙන ඉගෙනගත්ත කෙනා තමයි හෙට දවසේ දහම් පාසලේ සාරියක් ඇඳගෙන උගන්වන්නේ. එතකොට අද දහම් පාසලේ සරමයි කමිසය ඇඳන් ගියපු කෙනා තමයි හෙට දහම් පාසලට උගන්වන්නේ. ඔහුට හෝ ඇයට ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව, පාඩම් සටහන් සැලසුම්කරණය, ඉගැන්වීමේ ක්‍රමශිල්ප, ඉගෙනුම් ආධාරක සහ ඉගැන්වීමේ උපකරණ සකස් කර ගැනීම, මේවා පිළිබඳ විධිමත් පුහුණුවක් දෙන ගුරු සංස්කරණ වැඩපිළිවෙලක අවශ්‍යතාව, විධිමත්ව සකස් කළ වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම මේ අවස්ථාවේදී මේ සභාවේදී මතු කරන්නට කැමතියි. මොකද දහම් පාසල් ගුරුවරයා උපස්තම්භනය කරන අපි විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු ඇගෙීමට ලක් කරන්න, ඔහු දිරිගන්නන විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ඔහුගේ දහම් දැනුම පිළිබඳ අවබෝධය වැඩි කරනවා වගේම ඔහු ප්‍රායෝගිකව ඉගෙනීම් ක්‍රියාවලියට. මොකද ගුරුවරු උගන්වන ළමයි ඉගෙන ගන්නවා කියන්නේ යල්පැන ගියපු සංකල්පයක්. අද අපි කතා කරන්නේ ඉගෙනීම් ක්‍රියාවලියක් මිසක් ගුරුවරයා උගන්වන ළමයි ඉගෙන ගන්නවා කියන සංකල්පය නෙවෙයි. ඒක අතීතයට අදාළ කාරණයක්. අපි අද ගත කරන්නේ අධ්‍යාපනයේ තුන්වෙනි කාර්තුවේ. අධ්‍යාපනයේ පළවෙනි කාර්තුව කියන්නේ දිසාපාමුක් යුගයේ. ගුරුවරයා ගාවට ළමයා ගියා. ගුරුවරට හිතන විෂය නිර්දේශයක්, හිතන වෙලාවක හිතන විදිහට ගුරුවරයා ඉගෙනුවා, ළමයා ඉගෙන ගත්තා. තඩි බබා, ගුටි කකා තමයි ළමයා ඉගෙන ගත්තේ. අපි අහලා තියෙනවා අර තලකා කාපු කතාව. ඒ අධ්‍යාපනයේ පළවෙනි කාර්තුව. අධ්‍යාපනයේ දෙවෙනි කාර්තුවේදී පාසල කියන ව්‍යුහය ඇති වුණා. නිශ්චිත විෂය නිර්දේශ, නිශ්චිත කාල රාමුවක ගුරුවරයාත් එක තැනකට ආව, ළමයිතුත් එක තැනකට ආව පාසල. ඒ අධ්‍යාපනයේ දෙවෙනි කාර්තුවේ පළවෙනි යුගයේ. ඒත් ගුරුවරු තඩි බාද්දි ළමයි ඉගෙන ගත්තා. හැබැයි අධ්‍යාපනයේ දෙවෙනි කාර්තුවේ පශ්චාත් යුගයේ අපේ ලංකාව තියෙන්නේ. අද ගුරුවරයා උගන්වන ළමයි ඉගෙන ගන්නවා කියන්නේ සංකල්පයක් විතරයි. අද අපි කතා කරන්නේ ගුරුවරයා වනාහි ෆැසිලිටේටර් කෙනෙක්, පහසුකම් සලසන්නේ. ගුරුවරයා ළමයින්ට උගන්වන නෙවෙයි, ඉගෙනීම් ක්‍රියාවලියක යෙදෙන්නේ. අධ්‍යාපන විද්‍යාවදී කියනවා ජෝන්ට ලතින් උගන්වන්න නම් ඊට කලින් ගුරුවරයා ජෝන් ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ නිසා අද අපිට අත්‍යවශ්‍ය වෙලා තියෙන දහම් අධ්‍යාපනය මේ අධ්‍යාපන අමාත්‍යාංශයට එකතු වීමේ සාධනීය ගුණාංගයක් විදිහට මම දකින්නේ ගුරුවරයාගේ හැකියාව ක්ෂමතාවය වර්ධනය කරන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා වර්තමානයේ ඒ ඇතිකරන වැඩපිළිවෙල ලැබන අවුරුද්ද ඉඳලා දහම් පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට එකතු කිරීම මම දකින්නේ සාධනීය පියවරක් විදිහට දහම් පාසල් ශිෂ්‍ය වැඩ කරපු කෙනෙක් විදිහට. හැබැයි ඒකම දහම් පාසල බැඳිලා තියෙනවා ආගමික අධ්‍යාපනයත් එක්ක, ඒ වගේම ශාසන ආරක්ෂක බල මණ්ඩලයත් එක්ක. ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ වගකීම් ගණනාවක් අතර එකක් තමයි දහම් පාසල්. දහම් පාසල් පිළිබඳ අනුකමිටුවක් සෑම ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයකම තියෙනවා. සා මෙන්න මේ ක්‍රමවේදය සකස් කරද්දී බුද්ධ ශාසන අමාත්‍යාංශයත්, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් සමෝදානික වැඩපිළිවෙලක් නැත්නම් ඉන්ටග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම් ඒකාත්මික වැඩපිළිවෙලකට යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම වුණොත් තමයි දහම් පාසල් අධ්‍යාපනයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ගැලවෙනවත් එක්කම, ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එකතු වෙනවත් එක්කම ගුරු පුහුණු වැඩසටහන්, ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව, පාඩම් සටහන් සැලසුම්කරණය වැනි කාරණා, ඒ වගේම දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ට දහම් පාසල් කළමනාකරණය පිළිබඳ අවබෝධය දීම ඒක අත්‍යවශ්‍යයි. මොකද දහම් පාසල් ගැන හොයලා බලන්න මේ සභාවේ බොහෝ දෙනෙකුට මම කියනවා, මම ඒකයි කියන්නේ, මම ඒක වැඩ කරපු හින්දා හුඟක් වෙලාවට ඉන්නේ ගුරුවරයා පන්තියට එනවා ළමයින්ගෙන් අහනවා ගිය සතියේ උගන්වපු පාඩම මොකද්ද කියලා. ළමයි කිව්වා මට අටවෙනි පාඩම, එහෙනම් මේ සතියේ හරවගන්න නවවෙනි පාඩම කියනවා. පළවෙනි ළමයට නැගිටලා පළවෙනි ඡේදය කියවන්න කියනවා. දෙවෙනි ළමයට නැගිටලා දෙවෙනි ඡේදය කියවන්න කියනවා. ඡේද 5යි කියවල ඉවරනාම ළමයි පන්ති AB කියලා කොටස් දෙකකට බෙදලා ළමයි අතර තරඟයක් තියලා නැත්තම් ප්‍රශ්න පහක් අහලා ඒකට උත්තර ගැලලා ඉවර වෙනවා. එතනින් එහා ගිය අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය ප්‍රජානන ආවේදන මනෝචාලක දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්න, දාම්පාසල අධ්‍යාපනය වෙනස් කරන්න හැකියාවක් මේ හරහා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මේ අමාත්‍යාංශය ඇතුලේ විදේශ සංස්කෘතික සම්බන්ධතා අංශය, ඒක පිළිබඳව කතා කළ යුතුමයි. මොකද විදේශ සංස්කෘතික සම්බන්ධතා අංශය සංස්කෘතික අමාත්‍යාංශයට තියෙන වැදගත් අංශයක්. අපි දන්නවා, මම දන්නවා, මම කර්මාන්තහ වාණිජ අමතිවරයා විදියට කටයුතු කරපු කාලේ අපේ විදේශ සේවයේ තානාපති කාර්යාලවල, මහකොමසාරිස් කාර්යාලවල, ඒ වගේම විදේශ දූත මණ්ඩලවල කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ නැත්තම් වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම මම යෝජනා කරනවා මේ විදේශ සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කරන්න. සෑම අපේ පිටරටවල තියෙන සෑම තානාපති කාර්යාලයකම, මහකොමසාරිස් කාර්යාලයකම, ඒ වගේම දූත මණ්ඩලයකම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝජිතෙක් අතුලත් කිරීම හෝ ඒ අදාළ දූත මණ්ඩලය තුළ හෝ මහකොමසාරිස් කාර්යාලය හෝ තානාපති කාර්යාලය තුළ පුළුවන් නිශ්චිත නදාරියෙක් නම් කරන්න මේ සංස්කෘතික අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන විදේශ සංස්කෘතික සම්බන්ධතා. විශේෂයෙන්ම දැන් මේ පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මම නම් හිතන්නේ 20 අවුරුද්දේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් එකක්වත් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණ නැතුව ඇති. ඒක ප්‍රායෝගිකව සත්‍යයි. ඒ නිසා 2021 පශ්චාත් කොරෝනා තත්ත්වයෙන් පස්සේ විදේශ සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම මම පෙන්වලා දෙන්නට අවශ්‍යයි. ඒ වගේම මේ අවස්ථාවේ මූලාසන නොහිටියත් මේ අපේ කථානායක මහින්දයාප අබේවර්ධන මැතිතුමා සංස්කෘතික ඇමතිවරයා විදියට ඉන්න කාලේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට වැදගත් සම්පතක් අරගෙන ආවා. ඒ තමයි මාතර නාවිමන ප්‍රදේශයේ ගොඩනගලා තියෙන සාක් සංස්කෘතික මධ්‍යස්ථානය. ඒක ඉදිකිරීම කටයුතු තාමත් සිද්ධ කරගෙන යනවා, සම්පූර්ණ අවසන් වෙලා නැහැ. මම සංස්කෘතික අමාත්‍යාංශයේ අවධානය යොමු කරනවා. ඒක තව තව මාර්ග මහා මාර්ග අමාත්‍යාංශ සහයෝගතරම් පාර පුරුල් කළා, මාර්ගයත් වැඩි දියුණු කළා. ඒ සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනගලා ඒක නිමා කරන්න මේ වර්තමාන තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ පුළුවන්කම ලැබෙයි කියලා. හැබැයි සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැගීමත් එක්ක ඒ සාක් සංස්කෘතික මධ්‍යස්ථානය තුළ සාක් රටවල් 8ට අයිති, ලංකාව ඇතුළු රටවල් 8ට අයිති සමස්ත ක්‍රියාවලිය මම ඒ කියන්නේ ඒ කාලෙත් හොයලා බැලුවා. අවුරුද්දකටම වැඩසටහන් 1, 2, 3 සිද්ධ වෙනවා. හැබැයි එහෙම වුණොත් මෙච්චර මුදලක් වියදම් කරලා හදපු මේ සාක් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අඩු වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනගලා බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ, විදේශ කටයුතු අමාත්‍යාංශ, මේ අමාත්‍යාංශ තුනම එකතු වෙලා මුදල් අමාත්‍යාංශයේ දායකත්වයක් අරගෙන රාජ්‍ය අමාත්‍යතුමා මේ ස්ථානයේ ඉන්නේ. මම යෝජනා කරනවා මේ මහා දැවැන්ත සම්පතෙන් අවුරුද්දකටම සාක් වැඩසටහන් 1, 2 නම් කරෙන්නේ මේක තවත් සුදු වලියක් බවට පත් වෙනවා. ඒ නිසා මේ රුපියල් බිලියන ගණනක් වියදම් කරලා ගොඩනගලා තියෙන මං හිතන්නේ දකුණු පළාතේ තියෙන විශාලම සංස්කෘතික මධ්‍යස්ථානය, සමහරවිට දකුණු ආසියාවෙත් තියෙන විශාලම මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. මේක තම මුදල් ප්‍රතිපාදන යොදවලා මේ සාක් සංස්කෘතික මධ්‍යස්ථානය රූණු විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් කරන්න පුළුවන් නම් දැන්ට රුණ විශ්වවිද්‍යාලයේ තියෙන මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය තමයි කලා විෂයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි රුණ විශ්වවිද්‍යාලයට සෞන්දර්ය හා ප්‍රසංගික කලා පීඨයක් වෙනම ඇති කරන්න මේ මධ්‍යස්ථානයේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර විදේශ කටයුතු අමාත්‍යාංශයයි සංස්කෘතික අමාත්‍යාංශයට පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතු වෙලා අවබෝධතා ගිවිසුමකට යන්න. ඒ අවබෝධතා ගිවිසුමත් එක්ක ඒ සාක් වැඩසටහන් වලදී සම්පූර්ණ නිදහස්ව කටයුතු කරන්නත්, අනිකුත් අවස්ථාවලට රුණ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය හා ප්‍රසංගික කලා පීඨය විදිහට. මොකද මම එහෙම කියන්නේ රුණ විශ්වවිද්‍යාලයට එහෙම පීඨයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය කලා පීඨකින් එහා ගිහිල්ලා ගරු මූලාසනාරුල මන්ත්‍රීතුමනි, ලංකා ඉතිහාසයේ සෑම සාහිත්‍ය යුගයක්ම රාජධානියක් එක බැඳිලා තියෙනවා. අනුරාධපුර රාජධානිය අනුරාධපුර සාහිත්‍ය යුගය, පොළොන්නරුව රාජධානිය පොළොන්නරුව සාහිත්‍ය යුගය, දඹදෙනිය රාජධානිය දඹදෙනිය සාහිත්‍ය යුගය, රයිගම රාජධානිය කෝට්ටේ රාජධානිය, මේ හැම රාජධානියක් ගැන කතා කරනකොට ඒ යුගයට අදාළ සාහිත්‍ය යුගයක් ගැන කතා කරනවා. කෝට්ටේ රාජධානිය කෝට්ටේ සාහිත්‍ය යුගය වගේ. හැබැයි රාජධානියක් පිහිටා නැතත් සාහිත්‍ය යුගයක් ගැන කතා කරනවා නම් ලංකාවේ කතා වෙන්නේ සාහිත්‍යයේදී මාතර සාහිත්‍ය ගැන විතරයි. මාතර සාහිත්‍ය යුගයේ වෙනම සාහිත්‍යයක් විදිහට කතා කරනවා. ඒ නිසාම මේ සාක් මධ්‍යස්ථානය රුහුණ විශ්වවිද්‍යාලයත් එක්ක ඒකාබද්ධව කුවක සිටකින් තොරව සංස්කෘතික අමාත්‍යාංශයයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි මේ සියල්ල එකතු වෙලා ප්‍රසංගික කලා සහ සෞන්දර්ය පීඨයක් බවට පත් කරන්න. රුහුණ විශ්වවිද්‍යාලයට තව තියෙන එකතු කරගත යුතු පීඨ තියෙනවා, විශේෂයෙන්ම නීති පීඨයක් උත් එකතු කරගත යුතුයි. නමුත් මේක ඉතා වැදගත්. එතකොට මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨෙන් එහාට ගිහිල්ලා ඒකට යුත සිදු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ජාතික උරුමයන් ප්‍රසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය මන්ත්‍රීමත් සභාවේ ඉන්න හින්දා කරුණාමත්තුනි, මේ අපේ අනන්‍යතාවය, මේ තමයි අපිට ලෝකෙට ගෙනියන්න තියෙන අපේ අනන්‍යතාවය. සමහර කෙනෙක් මේ ජාතික උරුමයන් ප්‍රසංගික කලා ග්‍රාමීය කලා ශිල්ප මේව දේවල් දකින්න රුපියල් සතෙක්ක. සමහර වෙලාවට හරකෙක්ගේ වටිනාකම මස්කඩේ මුදලාලි දකින්න එක විදියකට, නිර්මාංශාහාර සංගමේ සභාපතිවරයා දකින්න තව විදියකට. ඒ වගේ සමහර කෙනෙක්ට මේ දේවල් මුදල් උත්පාදනය කරන මෙවලම් වෙන්න පුළුවන්. සුද්දොන්ට පෙන්නලා, සංචාරකයන්ට පෙන්නලා, සල්ලි හම්බ කරන මෙවලම් විදියට. ඒක ද්විතීක කාරණයක්. ඒක ප්‍රාථමික කාරණයක්. ඒක ශුද්ධ කාරණයක්. ප්‍රධාන කාරණය තමයි මේ අපේ උරුමය. ඒක සිංහල බෞද්ධ සම්ප්‍රදායන් වෙන්න පුළුවන්, හින්දු සම්ප්‍රදායන් වෙන්න පුළුවන්, පසු කාලෙක එකතු වෙච්ච කතෝලික ක්‍රිස්තියානි සහ ඉස්ලාම් සම්ප්‍රදායන් වෙන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රී ලාංකේය අපේ උරුමය. ඒ නිසා මේ උරුමය ජාත්‍යන්තරයට ගෙනියන්න, විශේෂයෙන්ම රාජ්‍ය සාහිත්‍ය උල්ල වෙන්න පුළුවන්, රාජ්‍ය නාට්‍ය සාහිත්‍ය සම්මාන උල්ල වෙන්න පුළුවන්, ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය ළමා නාට්‍ය, මේ වගේ රූකඩ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ආශ්‍රිතව, විශේෂයෙන් අම්මලංගොඩ වගේ ප්‍රදේශවලට ආශ්‍රිතව තියෙන මේ රූකඩ ඇතුළු මේ දේවල් අද අමත මේ සඳහා කලාකරුවන් ඇගීමට ලක් කරන්න, කලාකරුවන් උපස්තම්භනය කරන්න මේ රාජ්‍ය සම්මාන උළෙලවක් අද දියාරු ස්වරූපයකට පත් වෙලා තියෙනවා. අද කියන එකෙන් අදහස් වෙන්නේ මේ මොහොත නෙවෙයි, මේ පහුගිය අවුරුදු 20ක විතර කාලය තුළ. ඒක වෙනස් කළ යුතුව තියෙනවා. කලාකරුවා ඇග යන්න, ඔහු නාට්‍යකරුවෙක් වෙන්න පුළුවන්, ඔහු ළමා නාට්‍යකරුවෙක් වෙන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඉතා වැදගත්. මොකද මේ සම්මාන උළෙලවල් දියාරු වෙන්න හේතුව ජනාධිපති සම්මාන උළෙල කිව්වට අන්තිමට ජනාධිපතිතුමා නෙවෙයි, සමහරවිට විශේෂ බාරැමතුමත් නැහැ, සමහරවිට රාජ්‍යමතුමා එන්නෙත් නැහැ, සමහරවිට නියෝජ්‍යමතුමා එන්නෙත් නැහැ. මේක තමයි මේ අවුරුදු 15ක විතර අතීතයේ. මේක එක පැත්තකට කරන චෝදනාවක් නෙවෙයි. ඒ නිසාම ජනාධිපති සම්මාන උළෙල දියාරු වෙලා යනවා. නිසා මම හිතන්නේ ජනාධිපති සම්මාන උළෙලකනම් ඒ සැබෑ ස්වરૂපය අත්‍යවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව. ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව තුල තියෙන්නේ සැඟුණු අපේ උරුමයක්. ඒ නිසා ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව යුගයට ගැලපෙන විදිහට යාවත්කාලන කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙනවා. හැබැයි ලෝකේ අනිත් රටවල් වල තියෙන පරමාදර්ශී ව්‍යුහයන් අපි අධ්‍යයනය කළා. ඒ ව්‍යුහයන්ගෙන් අපිට උකහා ගත හැකි දේ මේක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවටත් අදාළයි. ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව වගේම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ කලාපය තුල තියෙන ඉතා හොඳ මට්ටමේ කෞතුකාගාර ලේකනාගාර තුල අපිට ගත හැකි දේ අරගන්න. ඒ වගේම ප්‍රාදේශීයව තියෙන කෞතුකාගාර මේ සියල්ල එක මිටකට කොහොමද අපි එකතු කරගෙන ඒ දේවල් අපි අපේ වර්තමානය එක්ක ගලපලා අනාගතයට ගෙනියන්නේ. මොකද අනාගතයට වැදගත් වෙන්නේ පුරෝගාමීන්ගේ අත්දැකීම් වර්තමානයේත් එක්ක මුසු කරලා අනාගතයට ගෙන යාමේ දැක්මක් මෙහෙවරකයි අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය ගමන් කළ යුතුව තියෙන්නේ. ඒ වගේම අපි දන්න දෙයක් තමයි ලංකාවේ අපේ උරුමය පිළිබඳව කතා කරද්දී මේ පිළිබඳව විවිධ මතවාද තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සමහරු කියන්නේ විජයාව ගමනෙන් පස්සේ ලංකාවේ සංස්කෘතිය සකස් වුණා. ඒ නිසා විජයාව ගමනෙන් පස්සේ තමයි අපේ සංස්කෘතිය අපේ උරුමයන් පිළිබඳ බොහෝ දේ දකින්න පුළුවන් වෙන්නේ. විජයාව ගමනේ ඊළඟට සංගමිතා මෙහෙණින් වහන්සේ ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරන අවස්ථාවේදී සූසට කලාවන් පිළිබඳ හැකියාව තියෙන අයගේ පැමිණීම් මේවත් එක්ක කියලා. ඒ අතරේ මෙතන ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා නැ, එතුමාගේ ආදරණීය මුත්තණුවන් මාතර දිස්ත්‍රික්කයේ ඉපදුණු කුමාරතුංග මුනිදසු. ඔහු දරන්නේ මේ පිළිබඳ වෙන මතයක්. ඔහු කියන්නේ පණ්ඩුකාභය රජ දවසේ තමයි ලංකාවේ සංස්කෘතිය ඇතිුනේ කියලා. හෙළා උළුලේ මතය එහෙමයි. අනුරාධගාමත් උපතිස්ස ගාමත් එකතු වෙලා අනුරාධපුරයේ ගොඩනැගුණාට පස්සේ ඒක ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ සංස්කෘතිය සભ્યත්වයේ පරිවර්තනීය වෙනසක් ඇති වුණාය කියන එක තමයි කුමරතුංග මුනිදසුන් සහ හෙළාවුලේ මතවාදය. මේ අතර තවත් බොහෝ දෙනෙක් දරන මතවාදයක් තියෙනවා. ඒ තමයි ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා ගියපු අපේ උරුමයන් පිළිබඳව අපි සමිඥානක විය යුතුයි කියන කාරණේ. ඒ අතර රාවණා ඉතිහාසය පිළිබඳව රටේ මතවාදයක් ඇති වෙලා තියෙනවා. ඒකට සමහර අය ප්‍රහාර එල්ල කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් ප්‍රහාර එල්ල කරනවා. මම කියන්නේ අපි බුදුබණන්ව බැලුවා. බෞද්ධ විදියට බැලුවත් කවුරු හරි කියපු විදියට ඒක නැත්තම් ගුරු પરම්පරාවකින් ආපු විදියට පිළිගන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ නිසා මම කියන්නේ රාවණා ඉතිහාසය පිළිබඳව. ප්‍රාග් ඓතිහාසික ඉතිහාසය පිළිබඳව. ගැඹුරු විශ්ලේෂණයක් අමාත්‍යාංශය විසින් සිදු කළ යුතුයි කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැතුව රාවණා මිත්‍යාවක් රාවණා කියලා දෙයක් නැහැ. මේව පට්ටපල් බොරු. සීගිරිය හැදුවේ සීගිරි කාශ්‍යප තමයි. එහෙම කතා කරන්න බෑ රාජ්‍යමත්තුමනි. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ අවුරුද්දේ පටන් ගන්න මේ රාවණා පිළිබඳ අධ්‍යයනය. මේකදී විශ්වවිද්‍යාලවල තියෙන පුරාවිද්‍යා අංශවල ඉන්න තරුණ තරුණියෝ අපි උදව් කරගන්න පුළුවන්. ඒ වගේම අද සමාජ දාලා වෙබ් අඩවි හරහා දැන් ඇත්තටම සංගරා මුද්‍රණය කරන වඩා සමාජ දාලා වෙබ් අඩවි වලට එකතු වීමයි වටින්නේ. එතකොට තමයි පරිශීලනය කරන පිරිස වැඩි වෙන්නේ. සා වැඩි පිරිසකට පරිශීලනය කරන්න පුළුවන් ආකාරයට. වගේම මේ දේවල් වලට මේ සමහර ව්‍යාපෘති වලට ඕන තරම් උදව් කරන්න විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. අපේ පීතෘ භූමිය ගැන ආදරයක් දක්වන අපේ පීතෘ භූමියේ සුජාත දූපතුන් පිටරටවල සේවය කරන අතරේ ඔවුන් කැමති තමුන්ගේ උපයන මුදලෙන්. ඒ වගේම ලංකාවේ තියෙන ඕනතරම් ව්‍යාපාරික ආයතන බොහොම කළු ඉතිහාසයක් නෙවෙයි සුදු ඉතිහාසයක් තියෙන ව්‍යාපාරික ආයතන. ඒවයි තියෙන CSR නැත්නම් Corporate Social Responsibility Funds ඒව පාවිච්චි කළා. අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම අර සූසට කලාවන් එක්ක ආපු අපේ ග්‍රාමීය කලා ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍ර 1980 දශකයේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඇති කරේ. මොකද අපේ රටේ සංස්කෘතිය කුල සංස්කෘතිය මේ බොහෝ කාරණා එක්ක බැඳුණු අපේ ජන කලා පිළිබඳව අපි අවධානය යොමු කරන්න. දැන් ප්‍රදර්ශනාගාර හැදෙනවා, අලවිකරණ තැන් හැදෙනවා, ලක්සලත් අලවි කරනවා, පළාත් සභා අලවිකරණය යනවා. මේ සියල්ල එකතු කරපු සමෝදානික වැඩපිළිවෙළක් අමාත්‍යාංශ සහ මේ සියලු ආයතන එක්කාසු වුණු ඒකාබද්ධ වැඩසටහන. ඒ වගේම දැන් මේ අලවිකරණ තැනක අලවිකුටි ටිකක් දාලා තිබුණා. දැන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය අරගෙන කතරගම කාවන්තිස්ස පුර මම එතකොට රාජ්‍ය අමතිවරයා විදිහට ඉන්න කාලේ පුළුවන්කම ලැබුණා ජාතික ශිල්ප සභාව හැදුවා විවිධ අලවිකරණ මධ්‍යස්ථානයක්. මම ඒ අවස්ථාවේදීත් කිව්වේ මේ අලවිකරණ හුදකලා මධ්‍යස්ථානයක් හැදුවට මෙතන නැවතිලා යම් කිසි දෙයක් ගන්න අඩුවේ. එතන ආහාර පාන දෙන අපේ හෙළ බොජුන් හලක් තියෙනවනේ. යාපනයේ භාෂාවෙන් කියනවනම් ඔබතුමාලගේ ප්‍රදේශවල නම් කියනවනම් අර අම්මාච්චි ෂොප් එකක් තියෙනවනේ. නැත්තම් අපි හෙළබොජුන් ඔබතුමාල කියන අම්මාච්චි ෂොප් එහෙම නැත්තම් එහෙම එකක් තියෙනවනේ. ඒ වගේම හවසට යාපනයේ නම් යාපනයේ සංස්කෘතික අංග, අපේ දකුණේ නම් දකුණේ සංස්කෘතික අංග, සබරගමුවේ නම් සබරගමුවේ සංස්කෘතික අංග, උඩරට නම් උඩරට සංස්කෘතික අංග, මේ වාගේ ප්‍රාදේශීය සංස්කෘතික දේවල් රඟ දක්වන. මොකද සංචාරකයෙක් එතන නැවතුනොත් තමයි ඒ කඩවල් වලට ආදායමක් එන්නේ. සුද්දෙක් ආම සුද්දට නොතේරෙන්න සුද්ද සුද්ද කරන්න ඕන බොහොම ජෙනුයින් විදියට. අද වෙලා තියෙන එම නෙවෙයි සුද්දව මංකොල්ල කන්න යන. ඒක නෙවෙයි ක්‍රමේ. ඒ නිසා ඊටාම වැදගත් දේ තමයි මේ ඇති කරන අලවිසල් හුදෙක් නිකන් බඩු භාණ්ඩ විකුණන අලවිසල් වෙලා බෑ. අර කජුගම ආශ්‍රිතව ඒ ස්ථානේ පිහිටලා තියෙන ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා ආරම්භ කරපු අනුරූපාසල. දැන් අපි දන්නවා අපි ප්‍රංශ ගියොත් අයිපල් කුරුණ ගාව අයිපල් කුරුණේ අනුරූ ඕන තරම් තියෙනවා. අද බර්ලින් තාපේ බිඳ වැටුනේ 1989 නගින රජමනිය බටර් රජමනිය දෙක වෙන් වෙලා තිබුණු බර්ලින් තාපේ බිඳ වැටිලා ඒකාබද්ධ ජර්මනියක් ඇති වුණා. නගින බටහිර ජර්මනි දෙක එකක් වුණා. බර්ලින් තාපේ කෑලි කියලා නිකන් ගඩොල් කෑලිත් විකුණනවාද? හැබැයි අපේ අනුරූපාසලෙන් අපි නියම ප්‍රයෝජනය ගන්න නැහැ කියන එකයි මගේ අදහස. ඒ නිසා අනුරූපාසල යුගයට ගැලපෙන විදිහට වැඩි මුදල් ප්‍රතිපාදන යොමු කරලා දිනු කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. මම මේ කරුණු සල්පය ඉදිරිපත් කරන්නේ හුදු විවේචනයට වඩා විකල්පයක් ඉදිරිපත් කරාම ඉදිරිපත් කිරීම විපක්ෂයේ අපේ යුතුකමට වඩා රට වෙනුවෙන් අපේ උරුමයන් වෙනුවෙන් ජාතික උරුමයන් වෙනුවෙන් අපි අපේ හිස සහ දෙවුර මත පැටවුණු වගකීමක් විදිහට ඒක ඉෂ්ට කරන්නයි මම මේ අදහස් සල්පය මේ ගරු සභාවේ ඉදිරිපත් කරන්නේ.
Honorable member you have 2 more minutes.
33 නේද?
No, it has been reduced to 31.
Sorry. විනාඩි 3ක් තියෙනවා.
It has been reduced to 31. 31 minutes because of the time delay.
හරි. හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම අද අපිට අංකුර කලාකරුවන් දිනු කිරීම. මේ කලා ශේෂ්ඨට එන්න කැමති පාසල් දරුවෝ, විශ්වවිද්‍යාල දරු වෙනත් තරුණ තරුණිය යෞවන සමාජයක බැඳුණුයි ළමා සමාජයක බැඳුණුයි ක්‍රීඩා සමාජයක බැඳුණු මේ වගේ අංකුර කලාකරුවන් දිරිගන්නන්න මේ හැම ශේෂයකම කටයුතු සිදු කර ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණේ මම මතක් කරනවා. ඒ වගේම අංකුර කලාකරුවන්ටත් කලාකරුවන්ටත් අර වෛද්‍ය ආධාර අවමංගල ආධාර ලබා දීමේ ක්‍රමවේදය සරල කරන්න. ඒ වගේම එයයට එයගේ පවුල් වලට ගිහිල්ලා රස්තියාදු නොවිය කටයුතු කරගන්න. විශේෂයෙන් මේ වගේ කාලයක අන්තර්ජාලය හරහා ඒ කටයුතු කරගන්න. අවස්ථාව ලබා දීම ජාතික කලාකරු හැඳුනුම්පත වඩාත් කඩිනමින් ලබා ගන්න සහයෝගය ලබා දෙනවා. වගේම මේ එක අරමුදලක් නම් කරලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යතුමනි අගහිඟ කලාකරු ආධාර ලබා දීම කියලා. මේක වචනේ හොඳ නෑ මම කියන්නේ. අගහිඟ කියනකොටම නිකන් මේ කලාකරුව දැන් ඊපෙර අපි දැක්ක විල්සන් කරු මහත්මයාට අත්‍යච්ච කාරණේ. ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කරානම් පුරවැසියෙක් විදිහට ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් කලාකරුවට ඔහුට තියෙන අර සිවිල් බලයත් එක්ක ඔහුට යම්කිසි ගෞරවාන්විත තත්ත්වයක් ඇති වෙන්න ඕන. ඒ නිසා මේ අගහිඟ කලාකරු කියන වචනය වහම් වෙනස්
මම
විනාඩියකින් අවසන් කරනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලන ගම අවසාන වශයෙන් මම අවධානය යොමු කරනවා. මේ රටේ උපසංස්කෘතින් ගණනාවක් තියෙනවා. මම දැක්ක ඔබතුමා යනවා රාජ්‍ය අමාත්‍යතුමා ආදිවාසී නායක ඌරුවලිගේ වන්‍ය නැත්තන් මුණ ගැහෙන. ඒ වගේම තවත් ඉන්නවා දෙමළ භාෂාව කතා කරන ආදිවාසීන් පිරිසක් ඉන්නවා අපේ රටේ. ඒ අයත් මුණ ගැහෙන්න අවශ්‍යයි. ඒ වගේම තවත් මහියංගනේ ඔය ඔබතුමා ගියපු ප්‍රදේශයේ හරුණුකොට තවත් බොහෝ ප්‍රදේශවල ඉන්නවා ආදිවාසීන්. ඒ අයගේ උපසංස්කෘතියක් තියෙනවා. ඒ වගේම ඔබතුමා දන්නෝ පුත්තලන් දිස්ත්‍රික්කයේ සිරම්බි අඩියේ නීග්‍රෝ ජාතික සම්භවයක් තියෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඉන්නවා. මේ මරදානේ මේ ඊපෙර දාපු චීනාය නෙමෙයි. පරම්පරා ගණනාවක් ලංකාවේ ඉන්න චීන සම්භවයක් තියෙන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ වහකොටේද ගියොත් පෘතුගීසි සම්භවයක් සහිත පිරිසක් ඉන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ වහකොටේ. ඒ වගේම වන්නි සිංහලයන් ඉන්නවා. පානම්පත්තුවේ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ සංස්කෘතිය පානම්පත්තුවේ
ජනතාව
අවසන් කරනවා. ඒ වගේම වන්නි සිංහලයන් මාතලේ වහකෝට්ටේ ඉන්න පෘතුගීසි සිංහලයන් ඒ වගේම මරදාන ප්‍රදේශයේ ජීවත් වෙන අවුරුදු ගාණක් ඉන්න චීන සම්භවයක් තියෙන ශ්‍රී ලාංකිකයන් මේ වගේ ආදිවාසීන් ඇතුළු මේ සියලු දෙනාගේ උරුමයන් තවදුරටත් විදේශගත උරුමයන් නෙවෙයි අපේම උරුමයන්. ඒ නිසා මේ උරුමයන් රැකගනිමින් ඒවයින් අපි යම්කිසි මුදලක් උත්පාදනය කරන ගම පශ්චාත් කොරෝනා තත්ත්වයක් යටතේ මේ ශේෂවලට වැඩි බරක් තියෙන ක්‍රමවේදයක් ගැන අමාත්‍යාංශය අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක මේ අවුරුද්දට 2021 අවුරුද්ද වෙනුවෙන් වෙන් කරලා තිබෙන මුදලෙන් උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන්නට ඔබට හැකියාව ලැබෙයි කියලා හිතනවා. ඒ වෙන දෙයක් හින්දා නෙමෙයි මේ අපේ දේ මේ අපේ උරුමයන් ඒ තව ශතකයක් නෙමෙයි දශකයක් ශතකයක් සහස්‍රකයක් එහාට ගෙන යා යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ සහස්‍රකයකින් එහා යන අපේ උරුමයන් වෙනුවෙන් මේ සියලු දෙනාගේ කැපවීම මීටත් වඩා ශක්තිමත්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Thank you.